SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, එහෙමනම් මේ සිකුරාත දවසේදීත් අපේ යන්න සූදානම් වෙන්නේ මේ ගෙවිගෙන යන සතියේදී සමස්ත ලෝකයේ විවිධ රටවලින් වාර්තා වුණු සුවිශේෂී වගේම උණුසුම් සිදුවීම් මොනවද කියලා දැනගන්න අපේ SBS සිංහල සේවයේ ලොවට විශේෂාංගයට. මේ කතා බහට ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් මේ වගේම වැදගත් තොරතුරු මොනවද කියලා අමල්ගෙන්ම. අයිබෝන් අමල්.
අයිබෝන් නිපුන.
හොඳයි අමල්, දැන් මේ ගාසා තීරයේ මේ වෙද්දි තියෙන යුද්ධමය වාතාවරණය මුළු මහත් සමාජයටම ගැටලුවක් කැලලක් කියන කාරණාව චීනය පහුගියදා අවධාරණය කරා සඳහන් කරා. ඉතින් මේ වෙද්දි 6 මාසය දක්වා දිග්ගැස්සීලා තියෙන මේ ගැටුම් තාවකාලිකව නවත්වමින් වහම සටන් විරාමයකට යන ලෙස තමයි ඔවුන් දැඩි ලෙස ඉල්ලීමක් සිද්ධ කරේ. මේ අතරතුරේ එළඹෙන රාමදාන් කාලයත් එක්ක සටන් විරාම සැලැස්ම පිළිගන්න කියන කාරණාව ඇමරිකානු ජනපතිවරයාත් ජෝ බයිඩන් ජනාධිපතිවරයාත් හමාස් සංවිධානයට සඳහන් කළා කියලා තමයි. මේ ගැන තියෙන අලුත්ම තොරතුරු මොනවද අමල්? මුලින් මේ ගැන කතා කරමු.
ඔවු නිපුන, බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා මේ පහුගිය සතියේ හමාස් සංවිධානයත් ඒකම ඉස්රායල් හමුදාවත් අතර සටන් විරාමයක් එහෙම නැත්නම් දැනට පවත්වන සටන්වල නතර කිරීමට මොකක් හරි එකඟතාවයක් ඇති වෙයි කියලා. ඒ බලාපොරොත්තු සපුරා ගන්නට බැරි වුණා. ඊජිප්තුව දිගින් දිගටම උත්සාහ කරමින් ඉන්නවා මේ දෙපාර්ශ්වයේම සාකච්ඡා මේසෙට ගෙනල්ලා සටන් විරාමයකට එකඟ කරවා ගන්නට. ඉතින් මේ විදිහට මේ මැදිහත්කරුවන්ගේ උත්සාහය අසාර්ථක වෙන වටපිටාවක තමයි චීනය මේ අවස්ථාවේ බොහොම තදින්ම ප්‍රකාශ කරලා තියෙනවා. මේ වෙනකොට ගාසා තීරයේ සිදුවෙන ක්‍රියාදාමය මුළු මානව ශිෂ්ටාචාරයටම විශාල කැලලක් කියලා, මේක අවනම්බුවක් කියලා. මෙතරම් විශාල පිරිසක් මේ විදිහට දිනපතාම ජීවිතක්ෂයට පත්වීම අද ලෝකයේ ශිෂ්ට සමාජය කොහොමද මේක දරාගන්නේ කියන කාරණාව ඒ ප්‍රශ්නේ මතු කරලා තියෙනවා චීනය. චීනයේ විශාල වැදිහත් වීමක් බලාපොරොත්තු වෙන මේ අවස්ථාවේදී චීනය මිට කලින් අවස්ථාවලදීත් පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් බොහෝ අවස්ථාවල පෙනීඳලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදීත් ඔවුන් මේ දැඩිව ප්‍රකාශ කරලා තියෙන්නේ සටන් විරාමයක අවශ්‍යතාවයේ. ඒකට තවත් කාරණාවක් වෙන්නේ නිපුණ, අපි දැන් ගිය සතියේ කතා කරනකොට ගාසා තීරයේ මන්ද පෝෂණ නිසා පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වුණා. මේ සතියේ වෙනකොට ඒ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ අයුරින් මේ ප්‍රදේශයේ යුද සටන් වලට අමතරව දැන් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ නොමැතිකම නිසා ජනතාව මැරෙන්න පටන් අරන් තියෙන නිසා, විශේෂයෙන් ආහාර නැතුව මිනිස්සු මේ 21 සතවර්ෂයේ ආහාර නැතුව පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වෙන තත්ත්වයක් තුළ තමයි මේ වෙනකොට බොහොම දැඩි පීඩනයක් ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාවත් දැන් මේ පීඩනයක් ඇති කරලා තියෙන්නේ මේ පාර්ශ්වයන් දෙකටම සටන් විරාමයකට පිවිසෙන්නටයි කියලා. ඉතින් ඒක මේ රමදාන් උපවාසය පටන් ගන්න ඉරිදා ඉඳලා ඇතිකර ගැනීමට හැකි වෙයි කියලා ඔවුන් විශ්වාසය පළ කරලා තියෙනවා. නමුත් දෙපාර්ශ්වයෙන් බොහොම දැඩි මතයක ඉන්න නිසා මේ කාරණාව කරන්න අමාරු එකක් බව ඊජිප්තුව සඳහන් කරලා තියෙනවා.
ඕමල්, දැන් මේ ගැටුම් වලම අතුරු ප්‍රතිඵලයක් විදිහට යේමනයේ හූති කැරලිකරුවන් පහුගිය බදාදා දවසේදී ඒඩන් බොක්කේදී වාණිජ නෞකාවකට මිසල ප්‍රහාරයක් එල්ල කරා. මොවුන දිගින් දිගටම මේ ප්‍රහාර සිද්ධ කරා. නමුත් මේ ප්‍රහාරයෙන් නෞකාවේ හිටපු කාර්ය මණ්ඩලයේ සමාජිකින් 3 මියගිය බවට තමයි වාර්තා වුණේ. මේ ප්‍රහාරයත් එක්කම හූති කැරලිකරුවන් මේ විදිහට වාණිජ නෞකාවකට එල්ල කරපු පළමු දරුණු ප්‍රහාරය විදිහට තමයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් මොනවද අමල් වාර්තා වෙන අලුත්ම තොරතුරු?
නිපුණ, මෙතන මේ ප්‍රහාරයේ විශේෂත්වය තමයි මේ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ප්‍රථම වතාවට නැවියන් ජීවිතක්ෂයට පත් වෙන. මීට කලින් අවස්ථා කිහිපයකදීම හූති කැරලිකරුවන් ඔවුන් මිසයිල් ප්‍රහාර එහෙම නැත්නම් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළා තියෙනවා මේ රතු මුහුදේ ගමන් කරන වාණිජ නෞකාවලට එරෙහිව. නමුත් ඒවායින් ජීවිත හානි සිද්ධ වෙලා තිබුණේ නැහැ. නමුත් මේ ප්‍රථම වතාවට නැවියන් 3 ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. ඊට අමතරව තව 4 දරුණු ලෙස තුවාල ලැබුවයි කියලා වාර්තා වෙනවා. මේ පිරිස ඒ තමන්ගේ නෞකාව ලයිබීරියාවේ ලියාපදිංචි කරපු මේ නැව බාබඩොස් රටේ දජය යටතේ ක්‍රියාත්මක වන ලයිබීරියාවට අයිති මේ නෞකාවේ කාර්ය මණ්ඩලය ඒ නෞකාව අතහැර දැමලා ඔවුන්ව වෙනත් යාත්‍රාවකින් ඉතුරු පිරිස බේරාගත්තයි කියලා වාර්තා වෙනවා. මෙතනදී ජීවිතක්ෂයට පත්වෙච්ච නැවියන් තිදෙනාගෙන් දෙදෙනෙක් පිලිපීන ජාතිකයන් හැටියට හඳුනාගෙන තියෙනවා. මෙතනදී ශ්‍රී ලංකා රජය පැත්තනුත් විමසීමක් කරලා තිබුණා. මුලින් වාර්තා කිහිපයක් තිබුණා මේ මේ නැවේ ශ්‍රී ලංකීය කාර්ය මණ්ඩලයත් ඉන්නට ඇති කියලා. ඉතින් ඒ පිළිබඳ තවමත් සොයා බලනවායි කියලා වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේක ප්‍රථම අවස්ථාව මේ විදිහට නැවියන් ජීවිතක්ෂයට පත්වන. ඉතින් මේ රතු මුහුදේ යාත්‍රා වලට ලබා දෙන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඒකම ජාත්‍යන්තර නාවික කටයුතු වලට මේක අලුත්ම පසුබැස්මක්. එහෙම නැත්නම් මේ තර්ජනය මීට කලිනුත් තිබුණා. නමුත් මේ ප්‍රහාරයෙන් පස්සේ මේක අලුත් තලයකට පිවිසෙලයි කියලා තමයි වාර්තා වෙන්නේ.
හොඳයි අමල්, දැන් මේ අතරතුරේ ඇමරිකානු හිටපු ජනපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ගැනත් පුවතක් වාර්තා වුණා. ධවල මන්දිරයට එල්ල වුණු ප්‍රහාරවලට අනුබල දීම සම්බන්ධයෙන් ඔහුට එල්ල වුණ චෝදනාත් එක්ක ඔහුට මැතිවරණයකට යන්න තහනම් කෙරෙන රාජ්‍ය අධිකරණ තීන්දුවක් ප්‍රතික්ෂේප කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා තීරණය කළා. අපි පහුගිය වැඩසටහන් වලිනුත් මේ ගැන තොරතුරු කතා බහ කරා. කොහොමුණත් අමල්, දැන් මේකේ අලුත්ම තත්ත්වය මොකක්ද?
නිපුන, දැන් ඇමරිකාවේ කොලොරාඩෝ ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ තිබුණ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඔහුගේ පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීමේ මැතිවරණයේදී ඡන්දපතට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඇතුළත් කරන්න බැහැරියයි කියලා. එතනදී කොලොරාඩෝ අධිකරණය සඳහන් කළේ ඔහු රාජතන්ත්‍රයට එරෙහිව මීට කලින් මැතිවරණය අවසානයේදී ඒ මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරලා ඒ ඔහු කැරලිකරුවන්ට සහයෝගය දුන්නයි කියන චෝදනාව මත තමයි ඒ විදිහට ඔහුගේ නම මේ ඡන්ද කාඩ් පතෙන් ඉවත් කරන්නට තීන්දු කළ තිබුණේ. ඉතින් එයට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් අපලක් ගොනු කරලා තිබුණා ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුවේ, එබැනත්නම් රටේ ප්‍රධානම ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. ඉතින් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිස්තුරුවරුන් 9 දෙනා ඒකමතික තීන්දුවක් දැන් දබා දීලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඒ කොලොරාඩෝ ප්‍රාන්තයේ අධිකරණය ලබා දුන්නු තීන්දුව ඒක වැරදි තීන්දුවක්. ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඕනෑම ප්‍රාන්තයක රිපබ්ලිකන් පක්ෂයේ අභ්‍යන්තර මැතිවරණයේ ඒ ඡන්ද පත්‍රිකාවේ ඔහුගේ නම ඇතුළත් කරන්නට පුළුවන් කියලා. ඉතින් ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැන් හැකියාවක් ලැබිලා තියෙනවා අනෙකුත් ප්‍රාන්තවලත් ඒ ප්‍රාථමික මැතිවරණ වටේදී අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙන. ඉතින් මේක ඔහු විශාල ජයග්‍රහණයක් හැටියට නම් කළා තියෙනවා. ඒ එකම ඔහුට එරෙහිව රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරියට ඇවිල්ලා තිබුණේ නිකී හේලි කියන කාන්තාව. ඇය මීට කලින් අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකාවේ නිත්‍ය නියෝජිත වරිය හැටියට කටයුතු කළ තිබුණා. ඇය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පක්ෂය තුළ ඒ අපේක්ෂකත්වයේ මේ අවුරුද්දේ අවසානයේ තියෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට ඩොනල්ඩ් ට්‍රම්ප් එක කරට කර තරඟ කරේ. නම් දැන් වාර්තා වෙන විදිහට ඇය මේ තරඟෙන් ඉවත් වීමට, එහෙම නැත්නම් ඇය මේ තරඟයේදී ඇගේ තරඟ කටයුතු අත්හිටුවීමට තීන්දු කළා තියෙනවා. ඉතින් ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම පහසුවෙන් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වෙලා මේ අවුරුද්ද අවසානයේ තියෙන මැතිවරණයේදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා එරෙහිව පෙනී හිටින ප්‍රධානම විපක්ෂකයා හැටියට පත්වලා තියෙනවා.
හොඳයි, පහුගිය අඟහරුවද දවසේදී මෙටා ආයතනය දරුණු අකරතැබ්බයකට මුහුණ දුන්න විශේෂම ෆේස්බුක්, ඉන්ස්ටාග්‍රෑම් සහ ත්‍රෙඩ් භාවිත කරන පිරිසේ ගිනුම් ලොක්වීමක් සිද්ධ වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම නමුත් මේ සිදුවීම ගැන මෙටා ආයතනය නිල ප්‍රකාශයක් සිද්ධ කළා. මොකක්ද ඇත්තට මමල් මෙතනදී මේ වෙලා තියෙන, මොකක්ද මේ ගැටලුව පිටිපස්සේ තියෙන්නේ?
නිපුන, ෆේස්බුක් එකට පිවිසීම පැය දෙකකට අධික කාලයකට ඒක වැඩ කරන්නේ නැතුව ගියා. ලෝකේ හැම තැනකම වාගේ ඉඳලා ෆේස්බුක් වලට ඇතුළත් වීම කාර්මික දෝෂයක් නිසා ඒක සිද්ධ වුණයි කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට අපිට දැනගන්න තියෙන විදිහකට මේ ෆේස්බුක් එක අක්‍රිය වීමත් එක්කලා ග්‍රාහකයන්ට ෆේස්බුක් එකට පිවිසෙන්න බැරි වීමත් එක්කලා ඩවුන් ඩිටෙක්ට් කියන වෙබ් අඩවියට පමණක් පැමිණිලි ලැබල තියෙන 105ක විතර පැමිණිලි සංඛ්‍යාවක් ෆේස්බුක් එකට වැඩ කරන්නේ නැහැ කියන කාරණාව දැනුවත් කරන්නට. ඉතින් මෙතනදී ෆේස්බුක් එක සඳහන් කළා තියෙනවා පැය දෙකකට විතර පස්සේ ඔවුන්ට පුළුවන් වුණා කියලා නැවතත් ඒ තමන්ගේ සේවාවන් යථා තත්ත්වයට පත් කරන්න. නමුත් මේකට මූලිකව හේතු වුණේ මොකක්ද කියන කාරණාව හරියටම නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නැහැ. නමුත් මේ වෙනකොට සැක කරනවා සමහර විට මේ ගාසා තීරයේ සිදුවන මේ සිද්ධීන් වලට සමගාමීව යම් කිසි අන්තවාදී කණ්ඩායමක් විසින් සයිබ ප්‍රහාරයක් එල්ල කළා දෝ කියලා මේ විදිහට ෆේස්බුක් එකේ තියෙන එහෙම තමයි මෙටා ආයතනයේ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා අඩක්කපල් කිරීමට මේ විදිහට ප්‍රහාරයක් එල්ල කරාද කියලා. ඊට අමතරව රතු මූද හරහා ගමන් ගන්න අන්තර්ජාතික දුරකථන කටයුතු තමයි ෆයිබර් කේබල් වලට හානියක් වුණාදෝ කියන ප්‍රශ්නයත් මෙතනදී පැනනගිලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපය සහ ආසියාව සම්බන්ධ කරන ඒ ෆයිබර් කේබල් වලට යම්කිසි හානියක් වුණා නම් ඒක නිසාවෙන් මේ වගේ දෙයක් වුණා කියලත් සැක කරනවා. නමුත් ඔවුන්ට තවමත් නිශ්චිත වශයෙන් සඳහන් කරන්න බැරි වෙලා තියෙනවා මේ ඔවුන්ගේ සේවාවන් අඩපණ වීමට මොකක්ද මූලික වුණේ කියලා. නමුත් ඒක පැය දෙකක් ඇතුළත කාලය තුළදී නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වුණා කියන කාරණාව පමණක් මේ වෙනකොට ඔවුන් සඳහන් කරලා තියෙනවා.
හොඳයි, එහෙමනම් ලංකාව පැත්තට තමයි යන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා වෝල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අර්බුදය ගැන දැඩි ප්‍රකාශයක් සිදු කළා පසුගියදා ජිනීවාවල පැවතුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට. කොහොම නමුත් මේවා එතරම් සුබදායක නෑ නේද අමල්? මේ ගැන අවසාන වශයෙන් කතා කරමු.
ඔව් නිපුණ, දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිය ආරම්භ වෙන අවස්ථාවේදී මහකොමසාරිස්වරයා විසින් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ ශ්‍රී ලංකාව ගැනත් විශේෂ සඳහනක් වෙලා තිබුණා. මෙතනදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දිගින් දිගටම ඔවුන් චෝදනා එල්ල කරන්නේ යුද සමය කාලයේදී සිදු වුණා යයි කියන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඒ වගවීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැහැ කියන චෝදනාව දැන් කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරනවා. එපමණක් නෙමෙයි, ඒ චෝදනා ශ්‍රී ලංකා රජය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැන් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විසින් ශ්‍රී ලංකාවේ මුනායයි කියන ඒ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් තියෙන සාක්ෂි එකතු කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනවා. ශ්‍රී ලංකා රජය ඒක ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් ඒ කෙසේ වෙතත් ඔවුන් ඒ කටයුත්ත කරනවා. මෙතනදී අලුත් දෙයක් හැටියට ඉදිරිපත් වෙන්නේ නිපුණ මහකොමසාරිස්වරයා සඳහන් කළා ශ්‍රී ලංකාව වගවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ කියන එකට උදාහරණයක් හැටියට මේ මෑතකදී උසස් වීමක් ලැබපු ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඔවුන් චෝදනාවක් එල්ල කළා. මෙතනදී මහකොමසාරිස්වරයා සඳහන් කරේ මීට කලින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සැකකරුවෙකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වෙච්ච දේශබන්දු තෙන්නකෝන් කියන නිලධාරියා ඔහුව ශ්‍රී ලංකාවේ පොලිසිය ඉහළම පුටුවට ඔසවා තැබීම ඒක මානව හිමිකම් සුරකීම සම්බන්ධයෙන් ඒකට පසුබැස්මක් හැටියටයි මහකොමසාරිස්වරයා සඳහන් කරේ. ඉතින් මෙතනදී මහකොමසාරිස්වරයා සඳහන් කළේ ජේසුබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු තීන්දුවේදී ඔහු චූදිතයෙක් එහෙම නැත්නම් සැකකරුවෙක් වදහිංසනයට ලක් කරලා ඔහුට ₹500,000 දඩයකුත් නියම කරපු වටපිටාවක් තුළ ඔහු වගේ පුද්ගලයෙක් පොලිසියේ ඉහළම පුටුවට නම් කිරීම හොඳ දෙයක් නෙවෙයි කියන එකක් සඳහන් කළා. ඉතින් මෙතනදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක පිළිතුරු ලබා දුන්නා. ඇය මේ අවස්ථාවේදී සඳහන් කරේ මානව හිමිකම් කවුන්සිලයේ දිගින් දිගටම මේ විදිහට ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කිරීම වැරදි කියලා. ඒ එකම ඇය සඳහන් කරේ මේ වෙනකොට ලෝකයේ විශේෂම ගාසා තීරය සම්බන්ධයෙන් බැලුවොත් ඒ වෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් සලකා බැලුවොත් ඒවා සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය අවශ්‍ය තරමට කටයුතු කරන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව වගේ පොඩි රටක් සම්බන්ධයෙන් මේ ගන්නා ක්‍රියාමාර්ගය ඒක දේශපාලනික වශයෙන් රටක් ඉලක්ක කරගෙන කරන දෙයක් හැටියට ඇය හඳුන්වලා මහකොමසාරිස්වරයාගේ ප්‍රකාශය සුපුරුදු පරිදි ප්‍රතික්ෂේප කළා.
හොඳයි අමල්, එහෙමනම් අපිට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ සිකුරාද දවසේදීත් සම්බන්ධ වෙලා මේ ගෙවිගිය සතියේදී ලෝකයේ විවිධ අතින් වාර්තා වනුනුසු මේ වගේම වැදගත් තොරතුරු ගැන අපිව දැනුවත් කරාට. අපි එහෙමනම් ලබන සතියේත් යලිත් මුණ ගැහෙමු. අයිබෝන් අමල්.
අයිබෝන් නිකුණ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.